තිරුවන් සරණයි.
තිරුවන් සරණ ස්වාමීන් වහන්සේ. ඔබ ස්වාමීන් වහන්සේ.
හොඳින් ඉන්නවා.
සාදු. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා ප්‍රවත්තන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනාව විසඳන. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන්න. ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න ලැබිලා නැහැ. Google Forms වලට ඊමේල් වල දෙකේම එකකවත් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒකින් අපි අවසර අපි ඉඩ දෙමු. ඉඩ දෙන්න අවසර ස්වාමීන් වහන්සේ මේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි.
වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. උස්සන්න එතකොට මම මයික් එක අන්මියුට් කරන්න. ඉන්ද්‍රා පාලි ප්‍රශ්න තියෙනවද?
නෑ අපිටත් හම්බෙලා නෑ උදේ.
අවිනාශ කවුරු ප්‍රශ්නයක් නැත්තම් මම මේ
හොඳයි කියන්නේ.
පරණ ප්‍රශ්න මායිසරක් මේ ඉදිරිපත් කරන්නම්. මම කියන දේ මිට කලින් ස්වාමීනාන්සකින් උපදෙස් හම්බුනේ මම කියන කෙනා එම වින්නවද කියලා හොයන්න ගියාම තව තවත් ඒකටම මම කියනක තියනවා කියන එකට අපි මේ අවේ පැත්තට යන්නේ කින්ද එහෙම දැනෙනවා නම් ඒක චැලෙන්ජ් කරන්න කියලා හයිපොතීසිස් එක මේ කන්ට්‍රඩික්ට් වෙන විදිහට කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක කන්ට්‍රඩික් කරනවා කියන්නේ එතකොට මම කියන එක නෑ කොහෙද ඉන්නේ කියලා හොයන එකද? එහෙම නැත්නම් අපි ඒක දෙපැත්තම ඉන්නේ නැතුව හොයන්නෙත් නැතුව ඉන්නවා කියලා හිතන්නේ නැතුව සතියෙන් ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ.
ඔය පරියන්කේදී හරි සක්මනේදී හරි මොනවාරි පිටින් අරමුණු එනවනම් බාධක අරමුණු එනවනම් wandering mind daydreaming නම් ඒ හැම එකේම මමයා ඉන්නවා. ඒ කරදරයක් වෙන්නේ මමයා ඉන්න නිසා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. බාධක මොකුත් නැහැ. අපිට ඕන වෙලාවක මේ මූල කර්මස්ථානයත් එක්ක ඉන්න පුළුවන්. ඒතකොට මූල කර්මස්ථාන අපි පතුරු ගහ ගහ බලනවා මූල කර්මස්ථානේ කොහෙද මම ඉන්නේ කියලා. මුල බලනවා, මැද බලනවා, අග බලනවා, ධාතු මනස්කාර වශයෙන් බලනවා. ඒ කොහෙද මම ඉන්නේ කියලා. ඒ සඳහා ගන්න අරමුණක් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය අපිට තෝරලා දීලා තියෙන්නේ වැඩි රුචියට හෝ වැඩි අරුචියට අහුවෙන්නේ නැති දේවල්. රුචි අරුචිය තියෙනවා නේද? එතනම මමයි ඉන්නවා. ඒ කියන්නේ සා මූල කර්මස්ථානයේ මූණට මූණ දා ගන්න පුළුවන් වෙලාව කියලා කියන්නේ බාහිරින් ඇවිල් කරදරයක් නැහැ. අපිට මේ මූල කර්මස්ථානයේ අභිමුඛ භාවයේ තියෙනවා. ඒකට ඒක විස්තර බලන්නේ ඔක කොතනද මේ මම කියන එලිමන්ට් එකේ තියෙන්නේ කියලා. එಂಚයිකේ අයික අසක් කොනක් මුල්ලක් නැර පරීක්ෂා කරලා බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒක හරි නිකන් විවේචනාත්මක පරීක්ෂණයක්. හරියට පොලිසියෙන් ඇවිල්ලා ගියක් පරීක්ෂා කරන්න වගේ හැම තැනම ඇහැංගිලා ඉන්න පුළුවන් නම් හොයනවා. ඉතින් ඒක හොයනකොටත් නැති වුණාට හරියන්නේ නැහැ. බොහෝ කල් හොයනකොට තමයි හිතට ඉන්නේ හෙව්වොත් එහෙම එකක් නැහැ. ඊට පස්සේ මේ අදහස තහවුරුනාට පස්සේ පිටින් එන අරමුණ වලටත් මම යා දාන්නේ අරමුණ අරමුණක් කරගන්නවත් එක්කම තමයි. එතකොට පුළුවන් පිටින් එන අරමුණ වලටත් මම යා දාන්නේ නැතුව අපි මොනවාක්වත් ආරූඪ කරන්නේ නැතුව බලන්න. එතකොට ඒ අරමුණ වෙන්නේ නැහැ. ඒකේ අරමුණු ගතියක් නැහැ. අරමුණක් අරමුණක් වෙන්නේ ඕකට මොකක් හරි අපි ආරූඪ කෙරුවොත් තමයි. එහෙම නැත්නම් බාහිරින් එන දේවල් වල තියෙන ආරූඪයක් මිසක්කා අරමුණක් නැහැ. ඒ ආරෝඩේ අපි අරමුණට බාහිරින් එන දෙයට හේතු කරන එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක ඇත්තටම තමන් ආරෝඪ කරන එකක්. තමන් ඒකට ඉම්පෝස් කරන එකක් බව තේරුම් ගත්ත දවසේ තේරෙනවා මිනිසුත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා. මිනිස්සු හැමදාම හිතන්නේ අරමුණේ කෙලස් තියෙනවා. අරමුණ තමයි මට මේ දේ කරන්නේ. ආදිවාසීන් කරන මේ විකඩම තමන් තුළ දැකීම තරම් సౌందర్యාත්මක දෙයක් තමන් තුළ දැකීම තරම් විපස්තනාවක් ඉන්සයිට් එකක් ලෝකේ නැහැ. අපි ඒක නොදැක්කොත් තමයි ඔක ඊස්තටික් පැත්තට යන්නේ, ඔක ගැන කතන්දර කියන්නේ, ෆැබ්‍රිකේට් කරන්නේ, ඔක්කොම කරන්නේ එන ඕනෙම අරමුණට අපි ආරූඪ කරන දේ මත. ඒක දකින්න එක තමයි ඔය මේ ප්‍රපංච පිළිබඳව කරන සාකච්ඡා තිය අපි කරන්නේ. අපිට ඕනම දෙයක් අරමුණු වෙන්නේ ඒකට අපි දෙන වැලියු එක මත තමයි. ඒ වැලියු ඇඩඩ් ගතිය අපි සජීවී භාවය කියලා හිතනවා, නිර්මාණශීලීත්වය කියලා හිතනවා, ප්‍රගතිශීලීත්වය කියලා හිතනවා, මොටිවේෂන් එකක් කරගන්නවා. එන අරමුණට අපි යමක් ආරූඪ කරන්නේ නැත්නම් ඒ අරමුණෙන් අපිට කිසිම ටිටිලේෂන් එකක් එන්නේ නැහැ. කිසිම අපි එකෙන් කිචි කැවෙන්නේ නැහැ. එතකොට ජීවිතය හරි ඩල්. අපි මේ කරන්නේ තියෙන අරමුණ වලට මේක මේමයි මේමයි කියලා ඒවට ඒ ආරූඪ කරන එක තමයි. මේ ආරූඪේ තියෙනවා ලිංග නිමිති උද්දේශ ආකාර කියලා හතර ආකාරයකට දේවල් අපි ආරූඪ කරනවා. යම් වෙලාවකට එන අරමුණට ලිංගය අයින් කරුවොත් නැත්නම් ලිංගය කියන ආරූඪේ දැම්මේ නැත්නම් නිමිත්ත කියන ආරූඪ දැම්මේ නැත්නම් උද්දේශික නම් කිරීම ආරූඪේ දැම්මේ නැත්නම් ආකාරය කියන ආරූඪ දැම්මේ නැත්නම් ඒක නිකම්ම නිකන් ඉනර්ට් මැටර් එකක් කරනවා. එතකොට ජීවිතය හරි ඩල්. ඒක තමයි භාවනා කරගෙන යනකොට අපිට අරමුණ එපා වීම සිදු වෙන්නේ දකින්නවා තමයි. නමුත් දැක්කට දකින්නේ පොට්ටෙක් දැක්කා වගේ. දැක්කට දැක්ක පමණින් ඉවරයි. ආරේක වෙන නම් කිරිලි ආරූඪ කිරිලි අනම්මනම් මොකුත් නැහැ. එතකොට කොයි එකත් එකක්. ඉතින් එතෙන්නේ යනකොට භාවනාව ඔක්කොමල ඇවිල්ලා ඉන්නේ එතෙන්ද. භාවනා දරා ගන්න බෑ. භාවනා එපා වෙනවා. ඔය භාවනා ආශාවෙන් කරන්නේ ආරූඪේ තියෙන තාක්කල් තමයි. ඒ කියන්නේ මම යා ඉම්පෝස් කරන තාක්කල් තමයි ඒක හරිම ආටිෆිෂල් වැඩක්. නමුත් ඒක නෝම් එක වෙලා අපිට ඒක අපේ සාමාන්‍ය කරන්නේ වෙලා ඒ නිසා විතර ආරූඪකින් තොරව මමයෙන් තොරව දෙයක් බැලුවොත් ඒක නුහුරු නුපුරුදු බව කොච්චරද කියනවනම් එපා වෙන තරම්. ඒ නිසා බුද්ධ ආගමත් මිනිස්සුන්ට එපා වෙනවා. බුද්ධ ආගමේ තරින් ගංජාත කතා කුමාරෝ උත්පත්ති අනන්න හරි ආසයි අහන්න. මොකද ඒකේ ආරූඪ දිනවනේ. ඒ වගේ දේව උත්පත්ති කතා අර රටේ මේ රටේ කලකෝලහල හරියට ආසයි අහන්න. මොකද ඒකේ ආරූඪේ තියෙනවා. ඉතින් ඒ නිවුස් මීඩියා මොඩ ක්‍රූපට් කියලා තියෙනවා. මේ Fox News කියලා කියන්නේ නිවුස් නෙවෙයි. ඔගේ තියෙන මිනිස්සු එමියුස් කරන එක විතරයි කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් උතන තියෙන්නේ එන්ටර්ටේන්මන්ට් එකක් විතරයි. මිනිස්සු හිතන මේ නිවුස් කියලා නෑ. ඒ නිවුස් එකේ මිනිස්සුන්ට ආරූඪේ වැඩියෙන්ම දෙනකොටද අරගෙන පෙන්නනවා. ඉතින් එහෙම දෙයක් වෙලත් නෑ තමයිලාට වෙච්ච දෙයක් කිසිම අදාළ නැති දෙයකින් මිනිස්සු කුප්පන්නේ කෝකේද? ඒක තමයි නිවුස් වෙන්නේ. ඉතින් මිනිස්සු හිතනවා මේ නිවුස් එන්ටර්ටේන්මන්ට් එක එන්ටර්ටේන්මන්ට් එක නිවුස් කියලා. ඒ තරම විකාර ලෝකෙක අද ලෝකෙ දුවන්නේ. ඒ වගේම විකාර ලෝකෙක තමයි ජනමාධ්‍ය අපිව ආරූඪ කරවන්නේ. ඉතින් ඔක දකින්න පුළුවන් නම් අපි බලාපොරොත්තු වෙනවා සතිපාසලේ මේ සිගරට් ඇඩ්වර්ටයිස්මන්ට් එක එමියුස් කරන කෑල්ල බලන්න පුළුවන්ද කියලා. මේ බොරුව පෙන්න හැටි මේ කෙල්ලෙක් සිගරට් එකක් ගහගෙන කොල්ලෙක් එක්ක පොෂ් ලයිෆ් එකක් ගත කරනකොට අපි ඒකට ආරූඪ වෙලා මාත් සිගරට් එකෙන් තමයි මේක ගන්න කියලා අන්තිමට අපි සිගරට් මිනිදී ගැනීම තමයි කරන්නේ. ඒක ලංකාවේ කරලා තියෙනවා. අපි බලනවා සති ක්‍රීඩාවක් හොයනද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා මේක කොහෙද අපි කුච්චු කවන්නේ කියලා. කොහෙද අපි ටිටිලේට් කරන්න කියලා. කොහෙද අපි මොටිවේට් කරන්න කියලා. ඉතින් ඒක සාමාන්‍ය ආනාපානෙ ඉන්නේ නැහෙනි. ආනාපානෙ සාමාන්‍යයෙන් ඉතින් එච්චරම මායනයක් ඉන්නේ නැහැ. ඒ නිසා ආනාපානටත් හිත දාලා ආනාපානෙ තුලත් පහුරු ගාලා බලන්න. කොතනද මමයා ඉන්නේ කියලා. ඒ මමයා හතර පොලක තමයි ඉන්නේ ලිංග නිමිති උද්දේශ ආකාර කියන හතරේ. ඒකයි අපි මේ හැම ආනාපානෙ හැම ආකාරයක්ම බලන්නේ ඒකයි. හැම ලකුණක්ම ලිංගයක් වශයෙන් බලනවා. නම් කරනවා, උද්දේශ කරනවා මේ ආස්වාද මේ ප්‍රසවාද කියලා. නිමිති කරනවා. ඔය හතර ආකාරය දාලා බලන කොහෙද මේ ඔක්කොම නම් තියෙනවා ලිංග නිමිති උද්දේශ ආකාර තියෙන ඒවා කිසිම හරයක් හෝ රසයක් නැහැ මම ය රින්ගා ගත්තේ නැත්තා. ඉතින් නොබෝ වෙලාවකින් මම ය නැති වෙනට ආනපනී පාවෙනවා. ලිංගෙ නැතිලා යනවා, නිමිත්ත නැතිලා යනවා, උද්දේශ නැතිලා යනවා, ආකාරය නැතිලා යනවා. ඒක කියන්න කාටවත් බෑ. ඒක කියනකොට අඬා වැටෙනවා. ඒක කියනකොට මුස්පේන්තු ගතියක් එනවා රචනයේට. ඒක කියනකොට ඒ ලියන එක්කනත් හිතනවා නඩුව පරාදයි කියලා. ඒසා ඒසා අදුරු ප්‍රත්‍යක්ෂේ දෙන්න බෑ කාටවත්. මොකද දෙන්න මිනිහ නැති වෙනවා එතන. ඒක හරීම මේ මාරපාක්ෂික දෙයක්. මේක බුදුචානන්සේ දැනගෙන තමයි ශූන්‍යතා පරිසංයුක්ත දේශනා නිබ්බාන පරිසංයුක්ත දේශනා කලේ කවුරුත් අහන්න කැමති නෑ. මොකද ඒත් විදියට හිත වෙහෙසවන්න කැමති නෑ. ඒගොල්ලන්ට ඕනේ මොකකින් හරි එන්ටර්ටේන් කරන්න. මම යතියාගෙන ඉතින් ඒක බලන මනුස්සයට මුළු ලෝකෙම නිකන් මේ කිරග්ග සමාජයක් වගේ. සමයන් දර්ශනයක්. හැම කෙනාම අනික් කෙනාව එන්ටර්ටේන් කරන්න හදනවා. ඒක තුලින් අනුන් කෙනා නෙවෙයි එන්ටර්ටේන් වෙන්නේ. Taman entertain වෙනවා. ඒකෝට ඒක රියැලිටි එක නෙවෙයි කියලා යාට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ලෝකයේ අද සෝබනේට යන්නේ. ඒ ටික තමයි කියන්නේ.
නමස්කාරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඉදිරිපත් කර කිනෝ සුරංගනි. සුරංගනි තුක්.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. එහෙනම්යි කියලා හිතනවා. මම සක්මනයි පරියංකයයි පුරුදු විදිහට කරගෙන යනවා. සක්මනේදී පය ස්පර්ශ බාහිර දේවල් දැනීම, කය වේදනා, සිතවිලි එනේවා, ඒ සිත පිට යනේවා, අපහු එනේවා, ඒව සියල්ලම දැනෙනවා. ඒ විදිහට සක්මන කරගෙන යන්න පුළුවන්. පරියංකයට ගිය ගමම වගේ හරියට කයේ කම්පන චංචල දැනිලා ඊට පස්සේ ඒව නොදැනී ගිහිල්ලා සිතවිලි වලට ගියත් ඒව දිහා ප්‍රසන්න සිතින් බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඉඳලා හිටලා සමාධියකට නින්දකට යන ගතියක් තියෙනවා. ගොඩක් වෙලාවට අවදිව වෙන දේ දිහා වෙන්නේ මොනවාද කියලා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී ගොඩක් වෙලාවට සතියෙන් ඉන්නවා. දැන් සතියෙන් ඉන්න නිසාම වෙන්නේ ඇති කියලා මට හිතෙනවා. හරියට කම්පන චංචල කවදත් කයේ කම්පන චංචල දැනුණා. දැන් හරියට ඔළුවේ කම්පන චංචල දැනෙනවා. ඒ කම්පන චංචල හැමතිස්සෙම දැනෙන්නේ ඔළුව නිකන් පණුහැලිය මේ දඟලනවා වගේ ඔළුව ගොඩ වෙලාවට දැනෙන්නේ. එක වෙලාවකට ඒක මහ කරදරයක් වගෙත් වෙනවා මට. වෙලාවකට ඒ සතියෙන් ඒවා ඉන්නේ හින්දා කයේ දැනීම කොහොම දැනෙනවා කියලා මට දැනෙනවා. ඒ වුණාට විතකට ඒක කරදරයක් වෙනවා. දැන් කම්පන චංචල දිහා බලාගෙනත් ඉන්නවා. වෙලාවකට ඒකෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතුනහම වෙන දෙයකට ගිහිල්ලා ඒකෙන් අයින් වෙන ගතියකුත් තියෙනවා. ඒ වුණාට සමහර වෙලාවට මට ඒක පාලනය කරන්නත් බෑ. ඒක කොහොමදත් බාහිරෙන් හැමතිස්සෙම නිකන් අර ඔබලා තියනවා වගේ තමයි අයින් කරනවා කියන එකත් ඒත් එක්කම ආපහු එනවා. එතකොට ඒක වෙලාවකට නොසන්සුන් තත්ත්වයක් වගේ ඇති වෙනවා. ඒක දිහා බලාගෙන ඉන්න එකද ඒක අතහරින එකද කරන්න ඕනේ කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔය පේන එක දුක්ඛ සත්‍ය නං ඒක අතහරින්නද බාර ගන්නද කියලා තමන්ගෙන්ම අහන්න. ඔක නම් පළවෙනි ආර්ය සත්‍ය. ඔක අතහරින එකද අපි කරන්න ඕනේ ඔක බාර ගන්න එකද කියලා තමයි ඔළුවට දාගන්න
තියෙන්නේ. ඒ කියන්නේ ඒක දිහා බලාගෙන ඉන්න එකමයි කරන්න ඕනේ.
දන්නේ නැති දුක්ඛ සත්‍ය කෙරේ තමයි තියෙන්නේ මොන වගේ මෙහෙවීමක්ද කියලා බලන්න. ඔක දුක්ඛ සත්‍ය කියලා හිතන්නකෝ. ඒකල බලන්න දැන් හිත කියන්නේ මොකද්ද කියලා.
අවසරයි
ස්වාමීන් වහන්සේ. මට තියෙනවා ඇත්තටම මේක මටම ගතානුකෝච්ච ප්‍රශ්නයක්. මේ මම බාහිර බෑග්‍රවුන්ඩ් එක එක්ස්ප්ලේන් කරනවා නම් මම දැන් අවුරුදු කීපයක් තිස්සේ ස්වාමීන් වහන්සේ SMS ක්‍රමය අනුගමනය කරගෙන ඉදිරියට යන පුද්ගලෙක්. ඒ අතරින් පරියන්කයට වඩා අපේ දිනදා ජීවිතයට ගාක් ගැලපෙන සක්මන මම උපයෝගී කරගන්නවා. මම හිතනවා ඉතාමත් සාර්ථක විදිහට මට ඉදිරියට එන මන්දනේ මගේ පුරෝගතනය හරිද වැරදිද කියලා. නමුත් එක්තරා අවස්ථාවකදී මේ මෑතකදී මාස 3-4කට පස් ඉස්සෙල්ලා මේ පහු මෑතකදී මට ප්‍රශ්නයක් වුණා. මොකද සක්කාය දිට්ඨිය කියන උපකල්පනය මට කරදරයක් වුණා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සතර මහා භූත අපි බලනවා, අපේ සක්මන ගත්තොත් අපේ ස්පර්ශය, අපේ හිත කකුලේ තියෙන සතර මහා භූත පිට බාහිර දේවල් එක්ක සම්බන්ධ වීමේදී ගන්නා සංඥාව අපි තීව්‍ර කිරීමට උත්සාහ කරන්නේ මම හුඟක් වෙලාවට. සරල භාෂාවෙන් කියනෝ නම් ඒ රළු භාවය, සීතල භාවය මම උත්සාහ කරනවා. ඒ අතරෙදි මේ සක්කාය දිට්ඨිය කියන සංකල්පය දැන් ඔළුවේ මගේ රවුපිරි දැවු දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ තරහයි අවසරයි මට දැනගන්න පුළුවන්ද අපි ඇත්තටම එතනදි කරන්නේ අපේ සක්කාය දිට්ඨිය එක්තරා විදියකට වර්ධනය කර ගැනීමක් නෙමෙයිද, බාහිර දේවල් බාහිර භූත සහ ඇතුලේ තියෙන අපේ ශරීර භූත කියන්නේ අභ්‍යන්තර සතර මහා ධාතු සහ බාහිර සතර මහා ධාතු එක්තරා විදියකට දෙපැත්තට ගැනීම නිසා අපේ සක්කාය දිට්ඨිය අනියමින් වර්ධනය වෙනවාද කියලා මට සැකයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට පහදලා දෙලා මට උදව් කරන්න පුළුවන්ද?
ඔය බාහිරයේ හෝ ඇතුලේ තියෙන දෙයට සක්කාය දිට්ඨිය හොයන්න ගියොත් එතන ද්වේෂ හේවණල්ලක් තියෙනවා. ඒක සක්කාය දිට්ඨිය පේන වෙලාවක් තියෙනවනේ, වැටෙන වෙලාවක් කියන ද්වේෂෙන් තොරව තියෙන්නේ. ඒ නිසා ද්වේෂ සහගතව හිත මෙහෙවලා කරන හැමදේම සක්කාය දිට්ඨිය වඩනවා. සමහර වෙලාවට බලන්න ඉන්නකොට ඒක බලන නිසා වැටෙනවා, නිකන් මන්දි විඳිනකොට දියකඩ පිරිසිදු වෙනවා වගේ. ඒක ද්වේෂයෙන් කියන්නේ ඒක හටගන්න. ඉන්සාව භාවනා කරන අයට ඔය කියන සක්කාය දිට්ඨිය හැම වෙලාවෙම අමෝරාවෙන් මිරිකලා බලලා ඇඹුල් රහට ගන්න ද්වේෂයක් එක්ක තියෙනවා. නමුත් සක්කාය දිට්ඨිය වැටහෙන වෙලාවේදී ද්වේෂයක් නැතිකම තමයි ඒකේ තියෙන ලස්සනම දේ. මෙච්චර කල් මේක තිබ්බයකෝ දැක්කේ නැහනේ, දැන්නේ තේරෙන්නේ කියලා පුදුම හිනාවක් යනවා. එතකොට හොයලා නෙමෙයි සක්කාය දිට්ඨිය හම්බෙන්නේ. ඒක නිකන් හොරා පොලිස් වලට අහුවෙන්න වගේ අහුවේ. ඒතර ද්වේෂයක් එන්නේ නැහැ. ඔය ද්වේෂය අහුවෙන්නේ නැහැ අපිට. මොකද මුළු ජීවිතේ පුරාම මිරිකල අල්ලගෙන ඉන්නේ අපි. භාවනාවත් මිරිකල අල්ලගෙන ඉන්නේ. නිවනත් මිරිකල අල්ලගෙන ඉන්නේ. සක්කාය දිට්ඨිය දැනගන්න ඕනේ කියන එකත් මිරිකල අල්ලගෙන ඉන්නේ. ඒක ඒතකොට ද්වේෂපද නෙමෙයි යන්නේ. කොටින්ම හිතාගන්න දැනුම කියන්නේ ද්වේෂයක් කියලා. දැනුම ලබන්න යන මනුස්සය හැම වෙලාවෙම ද්වේෂයේ ඉන්නේ. ලැබෙන දැනුම එන්නේ අපි පිච්ච මලක් වගේ. ඒක ලැබෙනකොට ලබන කෙනෙක් නැහැ ඉතන. සක්කාය දිට්ඨියක් නැහැ ඉතන. ඉතින් සා ඕල් අපොයින්ට්මන්ට්ස් ආ එන්ඩ් අප් විත් ද ඩිසපොයින්ට්මන්ට්ස් සෝ හැව් ඇන් අපොයින්ට්මන්ට් ද ඩිසපොයින්ට්මන්ට් කියුවාම ඔක වෙන පැත්තකින් කියවෙනවා. ඉන්සා මේක විස්තර කරලා දෙන්න බෑ, හැබැයි තේරුම් ගන්න නම් පුළුවන්. හොඳයි
ස්වාමිනාස. තව ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ ස්වාමින්වහන්ස.
හොඳයි,
සුදු විනාඩි ගන්න තමයි තියෙන්නේ ඉතුරු වෙලා.
උදේ මම වන්දනා කරනවා. మయా కట్టం పుణ్యం సామినా అనుమోదితబ్బం
సాదు సాదు అనుమోదామి
సామినా కట్టం పుణ్యం మైహం దాతబ్బం
సాదు అనుమోదితబ్బం
సాధు సాధు అనుమోదామి ఓకాస ద్వారత్రేన కతం సబ్బం అచ్చయం కమతమి బంతి
కమామి కమితబ్బం
ఓకాస కమామి బంతి
సుపత్వేత్తా
ద్వితీయంపి ఓకాస వందామి బంతి
సుపత్వేత్తా
తతీయంపి ఓకాస వందామి బంతి
అభివాదన సీలిస నిచ్ఛం వద్దాపచాయినో චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 උදේ දැන් ධම්මකුසල හැමදෙරු වඩිනවද උදේ
ඔව් මම මයික් එක මියුට් කරගෙන උත්තර දුන්නේ
හරි හරි
ධම්මකුසල හැමදෙස වඩිනවද
මම එහෙනම් ආරාධනා කරනවද
ඔව්
හරි
ධම්මනාස වැඩිලා කතා කරා
හරි
හොඳයි උදේ මහත්තයා දැන් පටන් ගමු
එහෙම දැන් ආරාධනා කරන්න අවශ්‍යයි සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කාලයක් පටන් සතිපතා සිදු කරන ලබන ධර්මදේශනා මාලාවේ අද දින දවසේ ධර්මදේශනාව පවත්වනුමින් ඔබ වහන්සේගේ දිපා නැමදම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපිට යම්කිසි කතා බහකට වෙලාවක් ලැබිලා තියෙනවා ඉතින් ඒ ලැබිච්ච වෙලාව ප්‍රයෝජනෙට අරගෙන අපි බලමු අපි ඉදිරියෙන් තියාගත්ත ඒ සූත්‍ර දේශනාවේ යම්කිසි තවදුරටත් පැහැදිලි කර ගැනීමක් කරගන්න ඉතින් මේ අවස්ථාව දැන් අපි දවස් කිහිපයක් තිස්සේ මතක් කරගත්තා අන්න බුදුරජාණන් වහන්සේ ඒ රජගහ නුවර වැඩ වෙසෙන එක්තර අවස්ථාවක ඒ අන්න තීර්ථක පරිබ්‍රාජකයෝ ඉන්න ආරාමයකට ගමන් කරනවා. ඒ ගමන් කරාම එතන ඉන්න සකුළුදායි කියන පරිබ්‍රාජකයා මොකද කරන්නේ මේ ඇත තියාම බුදුරජාණන් වහන්සේ වඩිනව දැකලා අන තමන් යම් කිසි විදිහක නිශ්ශබ්ද වීමක් ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේව පිළි අරගෙන අන්න යම් කිසි අසනක් පනවලා ඒකේ වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ අන්න තමන් මිටි අසනක් අරගෙන ඒ අසලින් වාඩි වෙලා යම් කිසි විදිහක කතා බහකට මුල පුරනවා. දී එහෙම කතා බහකට මුල පිරුවාම බුදුරජාණන් වහන්සේ විමසන්නේ ආ මේ මම ආපු නිසා අඩාල වෙච්ච කතාව මොකද්ද කියන අදහසින්. නමුත් ඒ කතා බහ කෙසේ වෙතත් අන්න අලුත් දිශාවකට බුදුරජාණන් වහන්සේගේ අවධානය මේ තැනත් යොමු කරනවා. කියනවා මෙන්න මේ විදිහට මේ නුවර බොහෝ කීර්තියක් ප්‍රශංසාවක් ලැබපු බොහෝ ශ්‍රාවකයෝ ඉන්න ආචාර්යවරු නැත්නම් ධර්මයේ දේශනා කරන පිරිස් මේ වස් කාලයේ ගත කරනවා. මේ විදිහට 6-7 දිනක් මේ නුවර ගත කරනවා. ඒක මේ නුවර කට්ටියට යහපතක්, පහසුවක්, බොහෝ හිතසුව පිණිස පීඨන දෙයක් කියලා මෙන්න මේ විදිහට අපි අතර කතා බහක් ඇති වුණා. කවුද මේ ආචාර්යවරු? අන්න පූරණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ට සීස, නිගණ්ඨනාත පුත්ත, ශ්‍රමණ බවත් ගෞතම. මෙන්න මේ 7 දෙනාම මේ විදිහේ ශාස්ත්‍රුණ වහන්සේලා 7 දෙනෙක් මේ රජගහ නුවර වස්වසනවා. ඒක මේ ජනයාට මේ පිරිසට බොහෝ පහසුවක්. ඉතින් ඔන්න ඔය කතාවට වෙනකන් අපි මතක් කරගත්තා. ඊට පස්සේ මේ තැනත්තා කියනවා මේ මෙහෙම කතා කරාම මෙහෙම අදහසක් මතු වුණාම ඊළඟට අපිට ප්‍රශ්නයක් ආවා. ඊළඟට අපි විමසීමක් කරා මේ 7 දෙනා අතරින් කවුද තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ සත්කාර ගෞරව ලබන්නේ? කවුද ඒ විදිහට තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් පූජා ලබන්නේ? කවුද ඒ විදිහට තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් ගරු බුහුමන් ලබන්නේ කියලා මෙන්න මේ විදිහට කතා බහක් අපි අතර ඇති වුණා. ඒ ඇති වුණාම අන්න ඉස්සෙල්ලාම කෙනෙක් මතක් කරා මෙන්න මේ පූරණ කස්සප කියන සාස්ෘන් වහන්සේ මේ විදියට ලොකු පිරිසක් තමුන්ගේ ගෝලියෝ විදියට තියාගෙන ධර්මයක් දේශනා කරගෙන කල්ගත කරන කෙනෙක්. එතකොට එයා මේ විදියට පිරිස් තියාගෙන ඉන්දියට මේ විදියට ගෝලියෝ ඉන්දියට මොකද අන්න මේ තැනැත්තා මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සමහර වෙලාවට ශ්‍රාවකයන්ගෙන් නිග්‍රහ ලබලා තියෙනවා. එක අවස්ථාවක මෙන්න මේ විදිහේ සිදුවීමකුත් සිදු වුණා. මොකද්ද මේ පූරණ කස්සප පරිබ්‍රාජකයා සිය ගණනක් පිරිසක් වටකරගෙන ධර්මය දේශනා කරන අවස්ථාවක මේ පරිබ්‍රාජකයාගේ මේ එක්තරා ශ්‍රාවකයෙක් මහා උස්හඬින් මෙන්න මේ විදිහේ කාරණයක් කියනවා. කියනවා මේ මිත්‍රවරුනි, මේ පූරණ කස්සප කියන දේවල් අහන්න එපා. මොකද හේතුව එයා මේ දැනගෙන නෙමෙයි ඔය ප්‍රකාශ කරන්නේ. මම මේ කියන කාරණේ දන්නවා. මගෙන් විමසන්න මේ පින්නතුන්ට අපි ප්‍රකාශ කරනවා කියලා අන්නර තමුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ ගෝලෙක් මේ විදිහට නැගී හිඳලා මේ ශාස්ත්‍රුන් වහන්සේට නිග්‍රහයක්. මේ විදිහට මම දන්නව එයා දන්නේ නැහැ මේ කියන කතාව පචයක් කියලා අන්න යම්කිසි විදිහක නිග්‍රහයක් කරනවා. ඊළඟට මේ පූරණ කස්සපගේ ගෝලයෝ බොහෝ පිරිසක් මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන කලකිරීලා, මේ ඔබ මේ ධර්මය දන්න කෙනෙක් නෙමේ, මම මේ ධර්මය දන්නවා, ඔබ මේ ධර්මය කියන්නේ වරද්දා, ඔබ මේ ධර්මය පිළිපදින්නේ වරද්දා, මම මේක නිවැරදිව කියන්න දන්නවා, මම මේක නිවැරදිව පිළිපදින්න දන්නවා කියලා අන්න වාද කළා ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ සිදුවීම් වෙච්ච නිසා මේ පූරණ කස්සප කියන තැනැත්තා මේ තමුන්ගේ ගෝලයාගෙන් තමුන්ගේ ශ්‍රාවකයන්ගෙන් නිවැරදිව ගරු බුහුමන් ලබන කෙනෙක් නෙමෙයි කියලා අන්න මේ පිරිස මේ කතා බහ දිග්ගැස්සුවා කියලා ඔන්න එක කොටසක් ඉදිරිපත් කරනවා. එක කොටසක් ඉදිරිපත් කරනවා මේ සිදුවීම් ජාල සම්බන්ධයෙන්. එතකොට අපි පොඩ්ඩක් මෙතනින් ඉදිරියට යෑම කෙසේ වෙතත් පොඩ්ඩක් විමසලා බලමු මේ පූරණ කස්සප කියන තැනැත්තා මොන විදිහේ අදහසක්ද, මොන විදිහේ ධර්මයක්ද ප්‍රකාශ කරන්නේ කියලා. දැන් අපි ගිය සතියේ අපි කතා බහ කළේ මේ විදිහට මොකක් හරි බණක් කීමත් යහපත්. මොකද හේතුව අන මිනිස්සු යම් කිසි විදියක හිතන්න කල්පනා කරන්න පොඩ්ඩක් අර එදිනෙදා ජීවිතයේ කම්කටොළු වලින් අත් මිදෙලා එතනින් එහාට පොඩි බලන්න, පොඩි බැල්මක් හෙලන්න උත්සාහයක් උනන්දුවක් ඇති කරන නිසා. ඉතින් මේ පූරණ කස්සප කියන තැනැත්තා මොන විදිහ අදහසක්ද මේ වගේ එහා බලන කෙනෙක්ට, තමුන්ගේ දිනෙදා ජීවිතයේ ඉක්මවලා බලන කෙනෙක්ට ගෙන හැර දක්වන්නේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බලමු. ඒතර මෙයාගේ තියෙන අමුතු විදිහේ වාදයක්. මෙයා කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? යම් කිසි කෙනෙක් කරනවා, එහෙම නැත්තම් කරවනවා. මේ කියන්නේ මේ හොඳ හොඳ පහසු පහසු වැඩ ගැන නම් නෙමෙයි. අපි හිතමු නරක දේවල් කරනවා, කරවනවා. එතකොට මේ විදියට තමුන් කරත් වෙන කෙනෙක් ලවා කෙරෙව්වත් මේකේ යම් කිසි විදියක පාපයක් නම් නැත්තේය. ඊළඟට කියනවා මෙයා කපනවා සත්වයන්, එහෙම නැත්තම් කපවනවා. එතකොට මේ විදිහේ තමුන් කිරීමක් වෙන කෙනෙක් ලව කරවීමක් තුලින් පවක් නම් නොවේමය. ඊට පස්සේ කියනවා අන්න මේ ප්‍රාණීන් පෙළනවා, ඊළඟට පෙළවනවා, ශෝක කරන කරවනවා කරනවා. ඊට පස්සේ මේ ප්‍රාණීන්ගේ ජීවිතේ තොර කරනවා කරවනවා, නුදුන් දෙය ගන්නවා ගන්වනවා, පරාඹුවන් කරා යනවා බොරු කියනවා. නමුත් මෙහෙම මොන දේ කළත් පවක් නම් නැත්තේ. මේ විදිහේ වරදක් සිදු වෙන්නේ නැහැ කියන වගේ අදහසක් මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා ප්‍රබල ආයුධයක් අරගෙන මේ පොළවේහි වසන සත්වයෝ මරලා එක මස් ගොඩක් කළත් අන්න ඒක හේතුවෙන් පවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා සතුන්ට හිංසා කරමින්, කපමින් කපවමින්, සිඳමින් සිඳවමින්, පීඩා කරමින් කරවමින් උතුරට, දකුණට, නැගෙනහිරට බටහිරට යද්ද අන්නේ ක්‍රියාව තුළින් පාපයක් නම් එක් රැස්වෙන්නේ නැත. දන් දෙමින් දෙවවමින් යාග කරමින් කරවමින් උතුරට දකුණට නැගෙනහිරට බටහිරට යද්ද ඒ හේතුවෙන් පිනක් නම් එක් රැස්වීමක් නැත්තේය. ඉන්ද්‍රිය දමනයෙන් එක් වේලක් වැළඳීමෙන් සීලයක හික්මීමෙන් මේ විදියට කටයුතු කිරීමෙන් පිනක් යහපතක් පැමිණීමක් නැත්තේය. ඔන්න විදි අදහසක් තමයි මෙයා ඉදිරිපත් කරන්න. එතකොට අන්න යම් කිසි විදිියක ඒ කාලෙ තිවුණ මතවාදයක්. ඒ කාලෙ තිවුණ මතවාදයක් වුණාට මොද අද කාලෙත් ඔය වගේම අදහස් තියෙන කට්ටිය සෑහෙන ඉන්නවා. ඔය වගේ මතවාද තියෙන කට්ටිය සෑහෙන ඉන්නවා. එතකොට මේ තැනැත්තා කියන්නේ මොකද්ද මේ කියන කතාව යම් කිසි විදියක අපි කෙටි කරලා ගත්තොත් කියන්නේ මේ සත්‍යයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍ය නැත. අහේතු අප්‍රත්‍යයෙන් මේ සත්‍යෝ කෙලෙසෙත්. ඒ වගේම සත්‍යයන්ගේ පිරිසිදු වීමට හේතු ප්‍රත්‍ය නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්‍යෝ පිරිසිදු වෙත්. ඔන්නෝග තමයි මෙයාගේ දර්ශනය. එතකොට මෙයා කියනවා මම හැම වෙලේම යන්නා වූ සිටියා වූ නිදින්නා වූ හොත්තා වූ මට හැම කල්හි නිරන්තර ඥාන දර්ශනයක් පිහිටා තියෙනවා. ඊළඟට අනන්ත වූ ඥානයකින් අන්ත වූ ලෝකයක් දකිමින් මම කල්ගත කරනවා. අන්න එතකොට මේ පූරණ කස්සපගේ අදහස. එයා කියනවා මම මේ විදියට කොහේ ගියත් කටයුතු කරත් කොයි විදියට හින්දියත් හැම වෙලේම මම ඥානයක එළඹිලා තමයි ගත කරන්නේ. ඒ වගේම මේ අනන්ත වූ ඥානයකින් අන්ත වූ ලෝකයක් මම දකිනවා කියලා. එතකොට ඔය මතවාද සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ තර්කිත වාදෙට අරගන්නේ නැහැ. අරගන්නේ නැති වුණාට නැවත නැවත විවිධ ස්ථානවලදී විවිධ සූත්‍ර දේශනාවලදී මෙන්න මේවායේ තියෙන අඩුපාඩු පෙන්නනවා. දැන් මෙයා කියන ප්‍රධාන අදහස තමයි මේ සත්‍යෝ කෙලෙසීමට හේතු අප්‍රත්‍යක් නැත. අහේතු අප්‍රත්‍යයෙන් මේ සත්‍යෝ කෙලෙසෙත්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය මතේ තමුන් ඉදිරියට අහම කියනවා නෑ එහෙම නෙමෙයි, හේතු ප්‍රත්‍ය සහිතව තමයි මේ සත්‍යෝ කෙලෙසෙන්නේ, හේතු ප්‍රත්‍ය සහිතව තමයි මේ සත්‍යෝ පිරිසුදු වෙන්නේ. ඊළඟට අර ඥාන දර්ශනයක් පිළිබඳ විමසීමක් අහම එතෙන්දිත් ප්‍රකාශ කරනවා එහෙම හැම වෙලේම එළඹිච්ච ඥාන දර්ශනයක් මගේ නෑ, ඒ වෙනුවට මට අවධානය යොමු කරාම අන්න ඒක හොඳට විස්තර සහිතව පේනවා. බැලුවොත් පේනවා මිසක් හැම වෙලේම පෙනිච්ච ගමන් නෙමෙයි ඉන්නේ කියන වගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඊළඟට අනන්ත වූ ඥානයකින් අන්ත වූ ලෝකයක් මේ තැනැත්තා දකිනවා. එතකොට අන්ත වූ ලෝකයක් දකිමින් කොහොමද ප්‍රකාශ කරන්නේ මට අනන්ත වූ ඥානයක් තියෙනවා කියලා. ඔන්න ඒ විදිහේ යම් 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 මේ කියන කතන්දර අන්න පැටලෙන අවස්ථා මේ කියන කතන්දර වලට එරෙහිව යම් කිසි විදියක ප්‍රකාශ වෙන අවස්ථා අපිට අත්දකින්න පුළුවන්. ඒදී අත්දකින්න පුළුවන්. එතකොට එක්තරා අවස්ථාවක යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ පූර්ණ කස්සපගේ ගෝලයෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මෙන්න මේ දී ප්‍රකාශයක් කරනවා. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ජාතීන් හයක් පනවනවා. ජාතීන් හයක් පනවනවා. කළු ජාතියක්, නිල් ජාතියක්, ලේවන් ජාතියක්, කහ ජාතියක්, සුදු ජාතියක්, ඉතාසුජ ජාතියක්. මෙන්න මේ විදිහට ජාතීන් හයක් පනවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තැනත්තට මුකුත් කියන්නේ නැතුව ආනන්ද හාමුදුරුව දිහා බලලා පොඩ්ඩක් නිකන් හිනා වෙලා වගේ කටකොණකින් ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද බංකොලොත් වෙච්ච තැනැත්තෙක් ඉන්නවා. අපි හිතමු බංකොලොත් වෙච්ච ගෙයක් තියෙනවා. එතකොට එදිනෙදා කාලා බීලා යැපිලා ඉන්නවත් මේ තැනැත්තට හැකියාවක් නැහැ. මේ විදිහට බතක් හොයාගන්නවත් මේ තැනැත්තට හැකියාවක් නැහැ. නමුත් මේ තැනැත්ත කතා බහ කරනවා, මොකද්ද මේ මස් මාළු ඊයලා හොඳට ෆ්‍රයිඩ් රයිස් හදලා ලොකු පාටියක් දාන්න, ලොකු මේ විදිහට හොඳ හොඳ වටිනා ආහාර ගන්න, මේ විදිහට බාසුමති හාලුයි කලුකුම් මසුයි කාලා ඉන්න කතා කරනවා කියලා. අන්න යම්කිසි විදිහක නිග්‍රහයක ආකාරයක් ගැන හැර දක්වනවා. තමුන්ට මේ විදිහ හැකියාවක් නැති කෙනෙක් මේ විදිහට හැකියාවක් තියෙන විදිහට කතාබහ කරනවා. මේ විදිහට ඥාන දර්ශනයක් හරියට නිවැරදි ආකාරයෙන් නැති කෙනෙක් අන්න මේ ඥාන දර්ශනයක් තියෙනවා කියලා කතාබහ කරනවා. හරියට නිකන් අද කාලේ මේ බංකොලොත් රට වගේ තමයි. ගිල්ල කියනවා අපිට මේ පොඩ්ඩක් පොඩි අතමාරුවක් දෙන්න. අපි ඒක පස්සේ කාලෙක ඔගලන්ට ලැබෙන සලස්සන්න. එතකොට ඒ ආයතන අහනවා දැන් කොහොමද ඔයගොල්ලෝ ලැබෙන සලස්සන්නේ? මොකද්ද ඔයගොල්ලන්ගේ සැලැස්ම? එතකොට ණයක් ගෙවන්න තව බැංකුවකින් ණයක් දෙන්නේ නැහනේ. එවිනුට කියනවා අන්න දැන්ටම බංකොලොත්. එතකොට අන්න එහෙනම් පළවෙනි කාරණා විදිහට ප්‍රකාශ කරන්න වෙනවා අපි ණය ගෙවීම අත්හිටවනවා. අපිට ණය ගෙවීම තවදුරටත් කරන්න බෑ. ඒක නිසා අපි අරුදු දෙකකට මේ කාලෙකට මේ විදිහට ණය ගෙවීම අත්හිටවනවා. අන්න එහෙම කිව්වට පස්සේ දැන් අන්න තව ආයතන වලින් යම්කිසි විදිහක සැලැස්මක් ඇතුව අන්න ණයක් ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මේ විදිහට අන්න ඕගොල්ලෝ සැලසුමක් ඉදිරිපත් කරන්න මේ විදිහට කරන්නම් කියලා හරියන්නේ නැහැ. මාස 6කින් මොකද කරන්නේ? අවුරුද්දකින් මොකද කරන්නේ? අවුරුදු දෙකකින් මොකද කරන්නේ? අන්න ඒ ඉලක්ක ටික ඉදිරිපත් කරොත් ඒක ෆීසිබල් නම් අන්න අපි ඔබට උදව්වක් උපකාරයක් කරන්නම්. එහෙම නැත්නම් ඊළ කියනවා ආනේ පොඩි පොඩි ඇස්පෙක්ට් එකක් වෙලා තියෙනවා පොඩ්ඩක් බැරිද මුකුත් උදව්වක් කරන්න කියලා. ඉතින් ඕවම උදව් කරන කට්ටිය තව තව බංගලොත් වෙනවා මිසක් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රකාශයක් තමයි මේ තැනැත්තා කරන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. තමුන්ට යම්කිසි හැකියාවක් නැතුව අන්න ගිහිල්ලා ලොකු මතවාද ලොකු අදහස් ගෙනහැර දක්වනවා. ඔන්න ඒ විදිහට දැන් මේ මතවාද අතර යම්කිසි ඝට්ටනයක් මේ අහගෙන ඉන්න පිරිසට දකින්න පුළුවන්. දැන් අපි අහලා තියෙන බණ වලට වැඩිය වෙනස් විදියක බණක් මේ තැනැත්තා ඉදිරිපත් කරනවා. මේ විදියට සත්‍යයන්ගේ පිරිසිදු වීමට කැලැසීමට හේතු ප්‍රත්‍ය නැත කියපු ගමන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ විදියට මොන දේ කරත් ඒකේ ආදීනව පැත්තක් නැත කියලා හිතපු ගමන් කියලා අදහසක් ගත්ත ගමන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අන්න අර පද්ධතිය කඩලා යනවා. පද්ධතිය බිඳලා දානවා. ඒ බිඳලා දාපු ගමන් අන්න එක්කෝ මේ තැනැත්තා එහෙනම් කිසිම දෙයක තේරුමක් නැත්නම් මේ විදියට වැඩක් නැත්නම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා අන්න එක්කෝ දිවි නහ ගන්න තත්යකට පවා පෙළඹෙන්න පුළුවන්. ඒ කිසිම අදහසක් නැහැ මෙතන. කිසිම හේතු ප්‍රත්‍යක් නැහැ මෙතන. ඉතින් මේක කිසි කරන දෙයක තේරුමක් නැත කියන වගේ අදහසකින් ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්. තව කෙනෙක් කල්පනා කරනවා එහෙනම් ඕන විදියක කාලා බීලා ජීවත් වෙලා ඉන්න පුළුවන්නේ. ඕන විදියක කටයුතු කරන්න පුළුවන්නේ. ආයෙන හොරකම් කළා හරි හම්බ කරගන්න පුළුවන්. පාරේ ඉන්න පොඩි දරුවෙක්ගේ හරි මාලේ කඩාගෙන යන්න පුළුවන්. අර විදියට පරාඹුවන් කරා ගිහිල්ලා ඕන විදියට විඳින්න පුළුවන්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් ජොලි කරන්න පුළුවන් කියලා ඔන්න විදිහේ අදහසක් කරගන්නත් පුළුවන්. ඇයි? සත්‍යයන්ගේ පිරිසිදු වීමට කෙලෙසීමට හේතු ප්‍රත්‍ය නැත. ඉතින් අපි මේ අදහස මේ විරුද්ධ මතයක් බුදුන්ට විරුද්ධ මතයක් විදිහට ඉදිරිපත් කරාට මොකද ඔය විදිහ අදහස් ගත්ත කට්ටිය සෑහෙන පිරිසක් අදටත් වටපිටාවේ ඇත. අදටත් මේ විදිහට බැලුවොත් වචන කොහොම වෙතත් පසුබිම කොහොම වෙතත් ක්‍රියාකලාප අනුව බැලුවොත් අන්න පේනවා මේ වගේ කට්ටිය සෑහෙන ඉන්නවා. මේ විදිහට අන්න මේවයේ යම් කිසි විදියක ආදීනව පැත්තක් නැහැ කොහොම හරි කමක් නැහැ මේ හරි හම්බ කරගෙන කොහොම හරි කමක් නැහැ සැප විඳගෙන කටයුතු කරනවා කියන ස්වභාවයකට මතුවලා එන පිරිසක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙන්න මේ වගේ දිට්ඨියක ආදීනව පැත්ත. මොකක්ද අන්න පද්ධතියේ යම්කිසි රාමුවක් නේ ඉදිරිපත් කරන්නේ. ය මොන ආගම හෝ වේවා, මොන දර්ශනය හෝ වේවා, යම්කිසි රාමුවක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ රාමුවෙන් පෙනෙනවා මේ දේවල් කළ යුතුයි, මේ දේවල් නොකළ යුතුයි. අන කෙරුවොත් මොකද වෙන්නේ? අන්න ඔබ සදාකාලික අපායට කැපවෙනවා. දේව පියාණන් වහන්සේ ඔබත් එක්ක කෝප වෙනවා කියලා ඔන්න විදිහට මොකක් හරි රාමුවක් ඉදිරිපත් කරනවා. එතකොට මේ ආගම වැළඳ ගන්න මේ තැනැත්තා ඒ රාමුව තුළ ජීවත් වීමක් තමයි කරන්නේ. ඒ රාමුව යම් කිසි විදියක තමුන්ටත් වටපිටාවටත් යම් ආකාරයක ආරක්ෂාවක් පනවනවා. එතකොට දස පනතක් වේවා, මොකක් හරි වෙන හික්මීමක් වේවා, එහෙම නැත්නම් පන්සිල් වේවා, අන්න ඒක තුළින් තමුන්ටත් වටපිටාවටත් යම් කිසි රැකවරණයක් සලසලා දෙනවා. නමුත් මොකද වෙන්නේ? අන්න මේ විදිහේ මතවාදයක් ගත්ත කෙනෙක් මේ රාමුව කඩලා හැරීමක්, රාමුව බිඳලා දැමීමක් සිද්ධ කරනවානේ. ඒ බිඳලා දැමීමත් එක්ක එයාට කිසිම සීමා මායින් නැත. හරියට අන්න අර අවුරුදු 20 ගානක් ජීවත් වෙච්ච ලෝකේ, අවුරුදු 20 ගානක් දැකපු ලෝකේ, අන්න දුකක් නැති ලෝකේ, මේ පියාණන්ගේ බොරු ලෝකයක් කියලා අර සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගත්ත අවස්ථාව වගේ. මෙච්චර කල් මම ජීවත් වෙලා තියෙන්නේ මේ පාරාදීසය වගේ මවලා පෙන්නුවට මොකද? මේක බොරු ලෝකයක්. මේක දුක් නැති ලෝකයක් විදිහට පෙන්නුවට මොකද? මේක මේ තිරය පිටිපස්සේ දුක සැඟවිලා තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක දැනගත්ත ගමන් අර ගොඩනගාගත්ත මුළු ලෝකෙම කඩාගෙන බිඳගෙන බිමට වැටෙනවා. එහෙම නැත්නම් අර පාරාදීසේ දෙවියන් වහන්සේ මවපු ඒ කට්ටිය අන්න වරදට හසු වෙලා ඒ දිව්‍ය ලෝකෙන් එළෙව්වා. ඒ එළෙව්ව මොහොත වගේ අන්න පාරාදීසේ තව දුරටත් යථාර්ථයක් නෙමෙයි කියන යම් කිසි විදියක අවබෝධයකට මේ දැනත්තා පැමිණියා. එහෙම නැත්නම් අර ට්‍රූමන් කියන යම් කිසි ෆිල්ම් එකක ඒ තැනැත්තා බෝට්ටුව පැදගෙන 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 ගිහිල්ලා අන්න මුහුද මැදදී මේ බොරු ලෝකේ බිත්තිය හොයාගත්තා වගේ, බිත්තියේ හැප්පුණා වගේ. අන්න මෙච්චර කාලෙ මම ජීවත් වෙලා තියෙන්නේ මොන වගේ ලෝකයකද? මෙන්න මේ දුකක් නැති ලෝකයක් කියලා හිතාගෙන ඉඳපු, පාරාදීසයක් කියලා හිතාගෙන ඉඳපු, ඇත්ත ලෝකයක් කියලා හිතාගෙන ඉඳපු මේ ලෝකේ අන්න බොරුවක් කියලා අඳුන ගැනීමක් සිද්ධ කරනවා. ඒ අඳුන ගැනීම තුළින් අන්න යම් කිසි විදිහක පරීක්ෂණයකට පෙළඹෙනවා. එන්නේ දෙදරා යාමදා ගැන තමයි කියන්නේ. එතකොට මේ විදිහට දැන් මේ හදාගත්ත වැටකඩලු ටික නැති වෙච්ච ගමන් මේ තැනැත්තා මොකද්ද කරන පරීක්ෂණය, මොන වගේ දිහාවකටද යන්නේ කියන එක තමයි මෙතන ගැටලුව තියෙන්නේ. දැන් අපි හිතමු දැන් ওই දේවාගම් පැවතිච්ච යුරෝපේ වගේ ප්‍රදේශවල අන දැන් ටික ටික මිනිස්සු මේ දෙයියන් නාසේ මැව්වයි කියන කතන්දර එහෙන පචයක් කියලා අන්න විද්‍යාව තුළින් යම් යම් අදහස් තුළින් අන්න තේරුම් ගන්නවා. හිතලා මතලා කල්පනා කරලා යම් කිසි විදියක ඒ විදිහේ අදහසක් හිතට නගා ගන්නවා. ඒ නගා ගත්තාම මොකද වෙන්නේ? මේ සියල්ල එහෙනම් වැඩක් නැහැ, මේ සියල්ලෙන් තේරුමක් නැහැ කියලා අන්න යම් කිසි විදියක ණය වෙලා හරි ගිතෙල් කන ස්වභාවයක් මතුවලා එන්න පුළුවන්. ඕන විදියක පාටි දාගෙන ජොලි කරගෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ කිසි දෙයක තේරුමක් නැති නිසා. එතකොට අන්න ඔය වටහිරේ වෙන්නේ මොකද්ද? මේ ෆ්‍රේම් එක කඩලා යනවා විද්‍යාව එක්ක, හිතන පතන මිනිස්සු එක්ක. කඩලා ගියාට පස්සේ ඒගොල්ලෝ හිතනවා එහෙන ඕන දෙයක් කරගෙන ඕන දෙයක් යෙදිලා කටයුතු කරන්න පුළුවන්. මේ විදියට අපි දිහා බලා ඉන්න දෙයියෙක් නැත්තම් මේ විදියට අපිට නිදහසේ ඕන විදිහක කටයුතු කරන්න පුළුවන්. කත් එක්ක කටයුතු කරත් මොන විදිහට කටයුතු කරත් ගැටලුවක් නැත කියන අදහසක් ඉදිරිපත් වෙනවා. ඒතර එක පැත්තකින් මේක අමුතු විදිහේ පරීක්ෂණයකට විවරයක් තමයි. නමුත් අනිත් පැත්තෙන් මේක තුළ අනතුරක් තියෙනවා. මොකද හේතුව අන්න අර ඒ රාමුව හැම වෙලේම අපිට ආරක්ෂාවක් සැපයුවා. අපේ වටපිටාවින්න පිරිසටත් සමාජෙටත් ආරක්ෂාවක් සැපයුවා. එතකොට අන්නරේ යුරෝපේ ජර්මනියේ පෝලන්තේ ඒ ප්‍රදේශයේ ඒ ඉඳපු අන්න ෆෙඩ්‍රික් නීචේ කියන ඒ තැනැත්තා එක පැත්තකින් මේ මතේ ගරු කරනවා. එක පැත්තකින් මේ මතයට ආවඩනවා කියනවා දෙයියන්නාන්සේ මැරිලා. දේවපියාණන් මැරිලා ඉවරයි කියලා මෙන්න මේ විදිහට එක පැත්තකින් මේ රාමුව කඩන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් මේ තැනැත්ත දකිනවා මේ රාමුව කැඩුවොත් මේ මිනිස්සු නිකන් මුරුගයෝ වගේ වෙනවා. මේ මිනිස්සු කිසිම පාලනයක් නැති ස්වභාවයකට පත් වෙනවා. ඕන දෙයක් හිතු විදිහට කරගෙන තමුන්ගේ සැප විඳින දිහාවකට මේගොල්ලෝ යන්න පුළුවන්. ඒක නිසා මේ තැනැත්තා කියනවා දෙයියන්නාන්සේ නම් මලා තමයි, නමුත් ඒ ඇතිවන හිඩස අපි මොකකින්ද පුරවන්න ඕනි. ඒ ඇතිවන හිඩස මේ කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කලාවෙන් කාව්‍යයෙන් මේ විදියට සංස්කෘතියෙන් අපි පුරවන්න ඕනි. එහෙම නැත්තං මොකද වෙන්නේ, මේ මිනිස්සු මුර්ගයෝ ගන්නට යන්න ඒක හේතු වෙන්න පුළුවන්. මුරිග ස්වභාවයක් මතුවලා එන්න ඒක හේතු වෙන්න පුළුවන් කියලා අර යම් කිසි විදියක එක පැත්තකින් මේ රාමුව කඩල යාමක් පිළිබඳ කතා කරනවා. අනිත් පැත්තෙන් ඒ කඩල යනකොට මොකකින්ද මේක ආරක්ෂා කරවන්නේ, මොකකින්ද මේක පුරවන්නේ කියන පැත්ත පිළිබඳ කතා බහක් කරනවා. එතකොට මේ රාමුව කඩල යන එක හොඳයි, නමුත් ඒ වෙනුවට මොකක් හරි ආරක්ෂාවක් මොකක් හරි පිහිටක් හොයාගන්න තරම් ඥානයක් තියෙන කෙනෙක්ට. එහෙම නැත්තම් අන්න රාමුව කඩල යාම තුලින්ම මේ තැනැත්තා විපතට පත් වෙනවා. මේ තැනැත්තා අර වගේ මුරුග ස්වභාවයකට පත් වෙනවා. දැන් අද කාලේ ගත්තත් ඒ මුරුග ස්වභාවය හොඳට දකින්න පුළුවන්. ඔය සෝෂල් මීඩියා ගන්නකෝ. දැන් ඔය යන ට්‍රෙන්ඩ්ස් අර ගත්තාම මොන මොන වගේ ට්‍රෙන්ඩ්ස්ද යන්නේ කියලා බැලුවොත් අන්න නැවතත් මේ සමාජයේ යම් කිසි විදියක අන්න මුරුග ස්වභාවයකට ගිහිල්ලා මේ විදිහේ දෙයියන්නාන්සේ නම් මලා තමයි, අපිට ඕන විදිහට ජොලි කරන්න ඕන විදිහට කටයුතු කරන්න පුළුවන් කියන ස්වභාවයකට ගිහිල්ලා අන්න යම් කිසි විකෘතියක් පැහැදිලිව දකින්න පුළුවන්. එක එක විදිහේ අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් වැඩ කරනවා. එතකොට මනුෂ්‍යත්වයක් කියන අදහසක් වෙන කෙනෙක්ගේ හැඟීම් දැනීම් පිළිබඳ අදහසක් නැහැ. ඒ වෙනුවට වැඩිපුර වියුස් ටිකක් කොහොමද මං ලං කරගන්නේ, වැඩිපුර ට්‍රෙන්ඩින් වීඩියෝ එකක් මම හදාගන්නේ කොහොමද, ට්‍රෙන්ඩින් පෝස්ට් එකක් මම හදාගන්නේ කොහොමද කියන සීමා මායින් නැති ස්වභාවයකින් කටයුතු කරනවා. ඉතින් ඔය තාක්ෂණෙත් එක්ක ගිහිල්ලා ඔය විදිහේ ගිහිල්ලා අන්න බිඳිලා බිමටම වැටෙනවා. ආපහු ටික 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 නැගී හිටිනවා. ආපහු විකෘති වෙලා ගිහිල්ලා බිඳිලා බිමට වැටෙනවා. ආපහු බිඳුවට වැටිලා නැගී හිටිනවා. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. ඔකත් එක සටන් කළා තේරුමක් නැහැ. ඒ වෙනුවට තේරුම් ගන්න ඕනේ අපි මේ රැල්ලක මුදුනේ තමයි ඉන්නේ. මේ රැල්ල දැන් බිඳෙන්න කල් හරි. ආර්ථික වේවා, යුද්ධ වේවා, ඊළඟට මේ විදියට සෝෂල් මීඩියා වේවා අන්න බිඳිලා බිමට වැටෙනවා. බිඳිලා බිමට වැටුණාම නැවතත් ටික ටික මිනිස්සු යම්කිසි විදියක රාමුවක් හදාගෙන නැවතත් සාවර වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඕගනේ ඔය කියන්නේ මුරුග සංවර්සාව පිළිබඳ අදහසක්. මේ විදියට ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ, තව තව විකෘති, තව තව අයථා කටයුතු, තව තව සොරකම්, තව තව මේ ලිංගිකත්වය වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා අන්න මොකද වෙන්නේ, අවුරුදු 10ට මේ ආයුෂ බහිනවා. මනස කොපමණකට දූෂණය වෙනවද? එපමණකට මේ ශරීරෙත් දූෂණය වෙනවා. අවුරුදු 5ක කුමරියෙක් අන්න විවාහ දිවියට පිවිසෙනවා කියලා ඔන්න විදිහට සඳහන් කරන එකිනෙකා මරා ගන්න ස්වභාවයකට පිවිසෙනවා. තමුන්ගේ බඩ වඩාගෙන වටපිටාවට මොනවා වුණත් කමක් නැහැ කියන ස්වභාවයකට පිවිසෙනවා. එහෙම පිවිසිලා අන්න මේ පිරිස අතරින් කීප දෙනෙක් දකින්නවා මේකේ ආදීනෝ දැකලා කල්පනා කරනවා, අනේ මේ වගේ දෙයක් අපිට නම් නොවේවා, වෙන සත්ත්වයෙක් අපිව නොපෙළත්වා අපිත් වෙන කෙනෙක්ව පෙළන්නේ නැහැ, වෙන කෙනෙක් අපේ දෙයක් සොරකම් නොකරත්වා අපිත් වෙන කෙනෙක්ව සොරකමකට ලක් කරන්නේ නැහැ, වෙන කෙනෙක් අපේ අඹුවන් හා අයතා කටයුතු නොකරත්වා අපිත් එහෙම කරන්නේ නැහැ, වෙන කෙනෙක් මුසාවෙන් මාව නොවරටත්වා අපිත් එහෙම කරන්නේ නැහැ. මේ විදිහට කටයුතු හිතනවා, කල්පනා කරනවා. මේ විදිහට මේ සමාජයෙන් පොඩ්ඩක් දුරස් වෙනවා. දුරස් වෙලා ඒ පිරිස යම්කිසි සදාචාරයක යම්කිසි රාමුවක පිහිටනවා කියලා සඳහන් කරනවා. ඒ පිහිටීම තුළින් මොකද වෙන්නේ? අන්න නැවතත් අර මනසේ දූෂිත ස්වභාවය ටිකක් ටිකක් අඩු වෙනකොට අන්න නැවත නැවත ආයුෂ වැඩි වෙලා මේ විදිහට පහසුවක් වර්ධනය වෙලා එනවා. ඉතින් ඔය රැලි හැදෙනවා, බිඳෙනවා. ඕක තමයි ලෝකේ. ඉතින් එවැනිව ලෝකෙක කොහොමද අපි සැනසීමක්, කොහොමද මේ දෙවියන් වහන්සේ දේවපියාණන් වහන්සේ මැරිලා නම් සැනසීමක් හොයාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අනුබුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක කර්මයක පැනවීමක් සිද්ධ කරනවා. මේ විදියට මෙන්න මේ ආදීනව පැත්තක් තියෙනවා. කෙනෙක් උඩ ඉඳලා බලාගෙන ඉඳී නැති වුණාට ස්වභාව ධර්මයක් තියෙනවා. ඒ පද්ධතිය අපි විනාශ කරොත්, ඒ පද්ධතියට අපි යම් කිසි බලපෑමක් කරොත් අන්න ඒකේ ආදීනව දකින්න පුළුවන්. ඉතින් ඔය වගේ සිදුවීම් ඕන තරම් දකිනවා. මොකද්ද? හොඳට කාපු බීපු කට්ටියට ටික දවසක් යනකොට, ජීවිතයේ අවසාන භාගය වෙනකොට අන්න එනවා බඩේ දැවිල්ලක්. ඊළඟට ඔය යුද්ධෙට ගිහිල්ලා හොඳට මිනිස්සු මරලා 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 අර විදියට මස් ගොඩවල් ගහපු කට්ටියට ජීවිතයේ අවසාන භාගය වෙනකොට එනවා PTSD. අර තමුන්ගේ කුරිරු අත්දැකීම් මතක් වෙලා නිදිය ගන්න බැරි ස්වභාවයක්, අර කෑගහිලි ඇහෙන ස්වභාවයක්, මිනිස් ලේ පෙනෙන ස්වභාවයක් මතුවෙලා එනවා. එතකොට මේ විදිහේ දේවල් දකින කෙනෙක් සමහර විට තේරුම් ගන්න ඉඩ තියෙනවා. මොකද්ද මේ? අපි ආදීනව නෑ කියලා හිතුවට මේකේ මොනවා හරි වලිග කොනක් පිටිපස්සෙන් එන ස්වභාවයක් තියෙනවා. කරපු දේවල් ඒ අවස්ථාවේදී නික්මිලා යන්නේ නෑ. ඒ වෙනුවට අන්න යම් කිසි විදිහක ආදීනව පැත්තක්, යම් කිසි විදිහක වෙහෙසක් මා පිටිපස්ස හඹාගෙන එන ස්වභාවයක් තියෙනවා. එන්නේ පැනවීම අර ලෝකේ කඩලා බිඳලා දාලා එළියට බහැපු සිද්ධාර්ථ කුමාරයාත් අන්න අවුරුදු 6ක් පුරාවට පරීක්ෂණයක් කළා, විවිධ උත්සාහ කළා, අන්තිමට යම් කිසි පැනවීමක් කරා. හරි, මෙන්න මම හදන අලුතෙන් ෆ්‍රේම් එකක්, මෙන්න මම හදන අලුතෙන් පද්ධතියක්. ඒක කවුරුත් කෙනෙක් විසින් මෙහෙවන එකක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ස්වභාව ධර්මයේ තුලින් මෙහෙ වෙන දෙයක්. එතකොට මෙන්න මේ දස අකුසල් කියන පැනවීමක් මම සිද්ධ කරනවා. ඒක කැඩුවොත්, ඒක පනලා එළියට ගියොත් අන්න ඒකේ ආදීනව පැත්තක්, ඒකේ වෙහෙසක් තම තමුන්ට විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ හේතු ප්‍රත්‍ය නැතුව මේ විදිහට සත්‍ය පිරිසිදු වෙනවා, කෙලසෙනවා කියලා ස්වභාවයක් නැහැ. හේතු ප්‍රත්‍ය ඇතුවම තමයි මේ සත්‍යෝ පිරිසිදු වෙන්නේ, කෙලෙසෙන්නේ. අන්න එහෙනම් මෙන්න මේ හේතු ප්‍රත්‍ය, මෙන්න ඒකට විසඳුම කියලා යම් කිසි විදියක අන්න ප්‍රතිපදාවක් ගැන හැර දක්වා, ප්‍රතිපදාවක් ඉදිරිපත් කරා. අන්න මේ ප්‍රතිපදාවේ යොමු වෙන පිරිසක් විදිහට එක්තරා විදියක අපිට වටිනවා මේ වගේ දේවල් අහලා තියෙන එක, මේ වගේ දේවල් දැනගෙන තියෙන එක. අන්න මේ විදිහේ මතවාදත් මේ ලෝකෙ තියෙනවා. අද ලෝකෙත් තියෙනවා. ඒ තියෙන ලෝකෙක කොහොමද අපි කටයුතු කරන්නේ? මේ විදියට රටවල් ආක්‍රමණය කළා, පරමාණු බෝම්බ වලින් ලක්ෂ ගණනක් මිලියන ගණනක් එකවර අහවර කරත් මස් ගොඩක් කරත් ඒක ආදීනයක් නැහැ කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ හිතන පිරිස අතරේ කොහොමද අපි අපේ ආරක්ෂාව හදාගන්නේ? මේ රැල්ල නැගලා නැගලා ගිහිල්ලා බිඳිල යන මොහොතක් තියෙනවා. ඒ රැලි පදින වෙනුවට අපි කොහොමද මේ රැල්ල බිඳෙන බව දැනගෙන කටයුතු කරන්නේ කියන යම්කිසි විදිහක අලුත් රාමුවක්, අලුත් මඟ පෙන්වීමක් අන්න සිද්ධ කරනවා. දසා කුසලයක් පනවනවා. ඊට පස්සේ දානයේ, සීලයේ, යාගයේ ආනිසංස තියෙනවා. එක වේලක් යැපීම, එක වේලකින් යැපීම තුළින්, බ්‍රහ්මචරියක් රැකීම තුළින්, මේ විදියට ප්‍රතිපදාවක් පිරීම තුළින් ආනිසංස තියෙනවා. ඒ ආනිසංස නිවැරදි දිහාවට යොමු කරොත් අන්න මේ ප්‍රශ්නේ සදාකාලිකව විසඳන තත්ත්වයක් වුණත් තම තමුන්ට ඇති කරගන්න පුළුවන් කියලා අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් පනවනවා. තේ ප්‍රතිපදාවට යොමු වෙන කෙනෙක් අර විදිහේ යම් කිසි විදියක රාමුවක් තුළ පිහිටලා ඒ තැනැත්තා අන්න තමන්ගේ හිත තුළ යම් කිසි පුහුණුවක් සිද්ධ කරනවා. පුහුණුව මොකද්ද? මෙන්න මේ තණ්හාව තුළින් දේවල් වලට එළඹ ගැනීම තුළින්, දේවල් පැනලා අල්ලා ගැනීම තුළින් තමයි මේ වෙහෙස පීඩාව මතුවෙලා එන්නේ. මේ ඝර්ෂණය මතුවෙලා එන්නේ. ඉතින් ඒ තැනැත්තා මොකද කරන්නේ? අන්න සතිමත් සිහියක් පිහිටවා ගැනීම තුළින් අන්න හැම වෙලේම මේ පැනලා බදාගෙන අල්ලන වෙනුවට, පැනලා දෙන වෙනුවට පොඩ්ඩක් දුරස් සිතක්, පොඩි පරතරයක් තියාගන්න, ඇති කරගන්න උත්සාහ කරනවා. එතකොට අන්න අර යම් කිසි ජන ක්‍රියාවලිය පිළිබඳ දුරස් හැඟීමක් නැවත නැවත ඇති කරගන්න, නැවත නැවත පිහිටව ගන්න උත්සාහ කරනවා. පරණ පුරුදු විදියට වතුරට නැවත නැවත පයින්නවා. නමුත් හරියට යුරේ ඉඳලා බලා ඉන්නා වගේ බැල්මක් දිගට දිගට පුරුදු කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර කලින් තරම් පැනලා දීමක් මේ හිත තුල නැති වෙන ස්වභාවයක් දකින්න පුළුවන්. මේ යන ක්‍රියාවලිය එළඹගෙන ඒකෙම ජයයට කටයුතු කරන වෙනුවට මොකද වෙන්නේ? ටිකක් දුරස් බවක්, නැවත නැවත දුරස් බවක් ඇති කිරීම තුළින් අපිට තේරෙනවා ටික දවසක් යනකොට ඉස්සර තරම් පැනලා දෙන ස්වභාවයක් නැහැ. ඉස්සර තරම් මේකට වෙහෙසක් ගන්න ස්වභාවයක් නැහැ. එතකොට අපි හිතමු යම් කිසි විදියක රූපයක් අපි දකිනවා. ඒ විදිහේ අරමුණක් අපේ හිතට ඇදිලා එනවා. එතකොට ආපු ගමන් මොකද වෙන්නේ? ලොකු කතන්දරයක් ගෙතෙනවනේ. ආ මේක මේක වෙන්නේ නැති, ආ මෙයා තමයි, මෙයාට මෙහෙම කිව්වනම් හරි, මේ විදිහට කටයුතු කරානම් හරි කියලා ඔන්න එන ලොකු කතන්දරයක් ගෙතිලා එනවා. නැවත නැවත බුදුරජාණන් වහන්සේ අන්න මාර්ගයක් පෙන්වන, ඕකේ මුලට යන්න, ඔය කතාවේ මුලට යන්න. අන්න රූපයක් දැකපු පමණින් තමයි ඔය කතාවක් ගෙතිලා එන්නේ. නැවත නැවත ඕකේ මුලට යන්න. අන්න සද්දයක් ඇහුව පමණින් තමයි ඔය කතාව ගෙතිලා එන්නේ. සුවඳක්, රසක්, ස්පර්ශයක් තුළින් තමයි ඔය කතාව ගෙතිලා එන්නේ. හිතට ආපු යම්කිසි සිතිවිල්ලක් තුළින් තමයි ඔය කතාව ගෙතිලා එන්නේ කියලා අන්න අර නැවත නැවත මුලට යොමු කිරීමක් සිද්ධ කරනවා. මුලට යොමු කිරීමක් තමුන්ගේ හිතේ ඇති කරගන්න කියලා යම්කිසි විදිහක උත්සාහයක්, ගමනක් පෙන්නවා. එහෙම පෙන්වන්න පෙන්වන්න මේ දේ පුරුදු කරන්න පුරුදු කරන්න මේ තැනතර තේරෙනවා අන්න අර මුලට යන විදිහ, මුලට යන්න යන්න, මුලට යෑමක් පුරුදු කරන්න පුරුදු කරන්න අන්න මොකද වෙන්නේ? අපේ හිතේ අන්න රූපයක් දකිනවා. ඒ දැකපු මමණින් ඒක නවත්තන්න පුළුවන්. දැකපු මමණින් හිතලා නවත්තන්න බෑ. ඒ වෙනුවට අර වඩන ප්‍රතිපදාවක් තුලින් ටික ටික දැකව පමණින් නවතින අවස්ථාවක් තමුන්ට ලඟ වෙලා ඉන්න පුළුවන්. මේ වගේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් අනේ හිටපු ගමන් තේරෙනවා මොකද්ද? කලින් වෙහෙසගත් සද්දයක් ඇහිලා ගිහිල්ලත් ඉවරයි, අද ඒ පිළිබඳ වෙහෙසක් ආවේ නැහැ. ඉඳලා හිටලා ඔන්න එකකට තේරෙනවා. කලින් වෙහෙසගත්ත කලින් පපංච කරපු රූපයක් දැකලා ගිහිල්ලත් ඉවරයි. හැබැයි අද මම ඒ පිළිබඳ වෙහෙසක් ගත්තේ නැහැ කියලා ඔන්න ඔය විදිහට යම්කිසි ආකාරයක වෙනසක් තමන්ගේ හිත තුළම මේ වඩන ප්‍රතිපදාව තුළින් වෙනවා කියන එක දකින්න පුළුවන්. ඒකට කරන්න තියෙන එකම දේ නැවත නැවත අන්න අර දුරස් බැල්ම, නැවත නැවත අර සිහිය පිටවාගෙන කටයුතු කිරීම තුළින්. මෙතන තියෙන අමුතුම කාරණාව තමයි, මෙතන තියෙන වටිනා කාරණාව තමයි මොකද්ද, මේ විදිහට රාමුවක ඉඳලා මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන කෙනෙකුත් අන්න අර තමුන්ගේ ලෝකය, තමුන්ගේ රාමුව බිඳහැරීමක් කරන්න උත්සාහ ගන්නවා. දැන් කලින්ම රාමුව බිඳලා පටන් ගන්න කියලානේ අර කතාවේදී කිව්වේ. නමුත් දැන් එහෙම එකක් නෙමෙයි කියන්නේ. දැන් කියනවා රාමුවක් හදන්න ඉස්සෙල්ලා දස අකුසලයෙන් වලකින්න ඉස්සෙල්ලා. එහෙම වැලකිලා කටයුතු කරද්දී ටික ටික මේ ප්‍රතිපදාවේ යෙදෙද්දී අන්න මොකද වෙන්නේ, ඒ රාමුව බිඳිලා යනවා. නූලක් ගැට ගහලා සරුංගලයක් උඩ යවනවා. නමුත් යම් කිසි වෙලාවක නූල කැඩිලා යනවා. අන්න ඒ අවස්ථාවේදී මේ ප්‍රතිපදාව අරකී මතෙත් එක්ක යම් කිසි විදියක අමුතු ලංවීමක් ලං වෙනවා. හැබැයි ඒ ලංවීම තියෙන්නේ මුලදි නෙමෙයි, ඒ වෙනුවට යම් කිසි විදියක කාලයක් තිස්සේ ප්‍රතිපදාවක් වැඩිවීම තුලින්. ඒ වැඩිවීම තුලින් අන්න මොකද වෙන්නේ, ටික ටික යම් කිසි විදියක වෙනසක් මතුවලා එනවා. දැන් අපි හිතමු මේ අකුසලයක් පිළිබඳ අදහසක් අපේ හිත තුළට දරාගෙන අපි කුසලයක් සමාදන් වෙන්න උත්සාහ කරනවා, අකුසලයෙන් වැළකීමක් සමාදන් වෙන්න උත්සාහ කරනවා, අසිහියක් පිළිබඳ අදහසක් අපේ හිත තුළට නගාගෙන සිහියක් පිහිටවන්න අපි උත්සාහ කරනවා. එතකොට අපි හිතමු මේ වගේ ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් හැම වෙලේම තමන්ගේ සීලය පිළිබඳ දොස් දකිනවා, සීලය පිළිබඳ කරදර වෙනවා, වෙහෙසක් ගන්නවා. දැන් මොකකින්දෝ ගාවේ, අර හදාගත්ත රාමුව තුලින්. එතකොට සීලයක් ගැන අපේක්ෂාවක් නැති මිනිස්සෙට කවදාවත් සීලය පිළිබඳ ඔහොම වෙහෙසක් මතුවලා එන්නේ නැහැ. අන්න හදාගත්ත ප්‍රතිපදාව තුලින්ම තමයි මේ වෙහෙස මතුවලා එන්නේ. නමුත් ඒක වැරදියට ඇල්ලුවොත් මොකද වෙන්නේ, මේ තැනත්තා කියනවා අසිහියමයි සිහිය පිහිටවන්න බෑ, පාප කර්මමයි සීලයක් කරන්න බෑ කී කිය ගන්න වෙහෙසක් ගන්නවා. හරියට අර අවුරුදු ගණනාවක් බොහොම හොඳට පැවිදිගම් කරපු හාමුදුරු කෙනෙක් අන්න ඔරුව අරගෙන ඔරුවේ තරණය වෙන්න යනකොට ගඟේ හා කෙළවර අන්න ඔරුව පෙරලෙන්න යනවා. මොකද වෙන්නේ, ළඟ තියෙන අත්ත කෙල්ලෙනවා. එළුණාම අත්තත් තූරගෙන ගිහිල්ලා ගඟට වැටෙනවා. එතකොට මේ හාමුදුරුව මෙච්චර කාල පැවිදි දම් පිරුවට, මෙච්චර කාල සීලයක් රැක්කට මොකද අන්තිම මොහොතේ කල්පනා වෙන්නේ, අන්න මම අත්තකුත් තූරගෙන තමයි ආවේ. ස්වාමීන් වහන්සේලාට ගස්වල කොළ කඩන්න හොඳ නැහැ කියලා ශික්ෂාපදයක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මේ කාශ්‍යප බුදුන් කාලේ කතාවක් කියන්නේ. එතකොට පනවලා තියෙනවා අන්න මම ඒක බිඳගෙන තමයි මේ වතුරට වැටුනේ කියලා කල්පනාවක් වෙනවා. එතකොට මොකද වෙන්නේ, අන්න ගිහිල්ලා යම් කිසි විදියක තිරිසන් යෝනියක උප්පත්තිය ලබනවා, ඕපපාතික නාගයෙක් විදිහට. බුද්ධ අන්තරයක් පුරාවට කාශ්‍යප බුදුන් ඉඳලා ගෞතම බුදුන් පහළ වෙනකන් පුරාවට එතනින් මිදීමක් නැත. අන්න ගෞතම බුදුන් ළඟට ඇවිල්ලා කඳුළු සලනවා. කෙනෙක් කවුද ඔය හඬන්නේ, කවුද මේ හඬන්නේ? මේ මම ස්වාමීනි, මම පැවිදි දමක් පුරපු කෙනෙක්, බුද්ධාන්තරයක් පුරාවට වෙන උප්පත්තියක් මේ ලැබිච්ච එකෙන් මිදීමක් දැක්කේ නැත. කඳුළු සලනවා. එතකොට බුදුන්ට වුණත් පිහිට වෙන්න හැකියාවක් නැහැ. මොකක්ද දන්න තිරිසන් යෝනියක තමයි ගිහිල්ලා උප්පත්ති ලැබලා තින්නේ. ඕපපාතික හෝ ඒවා ඒ 이르දි සහිත වේවා නාගයෙක් විදිහට තමයි උප්පත්ති ලැබලා තින්නේ. ඉතින් කියනවා අන්න මේ විදිහේ වෙහසක් ගත්තොත් අන්න මොකද වෙන්නේ? අර වඩපු ප්‍රතිපදාවේ සම්පූර්ණ වටිනකම එතනින් කැඩිලා යනවා. එච්චර අවුරුදු ගණනක් පැවිදි දම් පුරලා මෙච්චර මේ කුඩා ශික්ෂා පදයකට, අනිත් එක ඔයක තියෙන්නේ මේ හිතාමතා ගස් කැඩිල්ල මිසක් වැරදිලා අත්ත කෙලිලා ගහ කැඩිල්ල පිළිබඳ නෙමෙයි. ඒතකොට ඒ වගේ සුළු දෙයක් නිසා අන්න මොකද කරගත්තේ? අර වටිනකම විනාශ කරගත්තා. සීලය නිසාම තමයි, හදාගත්ත රාමුව නිසාම තමයි. නමුත් අන්න මොකද වුනේ? ඒ රාමුවම වැරදි විදිහට අර ගත්තා. එතකොට ඒ වගේ කෙනෙක්ට කියනවා, හරි දැන් වැරද්ද වෙලා ඉවරයි, ඊළඟ මොහොත නැවුම්. ඊළඟ මොහොතේ ඔබ නැවතත් සිහිය පිහිටවා ගත්තොත්, ඊළඟ මොහොතේ නැවතත් ප්‍රසන්න මනසක් ඇති කරගත්තොත්, අර පාප කර්ම ටික ඔක්කොම සමාව දීලා ඉවරයි. ඒ පාප කර්ම ටික ඔක්කොම නොවුනා හා සමානයි. එතකොට කියනවා, එහෙම කොහොමද වෙන්නේ හාමුදුරුවනේ? මම මෙච්චර පාප කර්ම කළා තියෙනවා, මම මෙච්චර වැරදි වැඩ කළා තියෙනවා. එතකොට නැවත නැවත නෑ නෑ සමාව ලැබෙනවාමයි, ඒවා අහෝසි වෙනවාමයි ඔබ ප්‍රසන්න මනසින් කටයුතු කරන්න පුළුවන්. ඊළඟට කියනවා, සිහිය පිහිටවන්නම බෑ, අසිහියමයි තියෙන කෙනෙක්ට කියනවා, නෑ සිහිය තියෙනවා, සිහිය කැඩෙන්නේ නෑම කියලා අදහසක් කරන් බලන්න. ඉතිවිලියකට ගියත් සිහිය කැඩෙන්නේ නෑ, සද්දෙකට ගියත් සිහිය කැඩෙන්නේ නෑ, මොකක් ආවත් සිහිය කැඩෙන්නේ නෑ කියන අදහසෙන් ඉඳලා බලන්න. එහෙම කිව්වල කොහමද හාමුදුරුවනේ, සිහිය කැඩෙනවනේ කියලා ඔන්න කියනවා. මොකද වෙන්නේ? මේ හදාගත්ත රාමුවම අපිට වෙහෙසක් පීඩාවක් බවට පත් වෙලා, අර විදිහේ කිසිම පාප කර්මයකින් ප්‍රතිඵලයක් නැත කියලා දිට්ටියක් ගත්ත එකට ඔය වෙහෙස එන්නේ නැහැනේ. ඌ හොඳට කාලා බීලා ජොලි කළා, අන්න හොඳ ජොලියෙන් කල්ගත කරනවා. මැරිලා යන තැන වෙනම ප්‍රශ්නයක්, ඒක වෙනම කතන්දරයක්. නමුත් අර ඉන්න කාලේ හොඳට ණය වෙලා හරි ගිතෙල් බීලා කටයුතු කරනවා. එතන මේ හදාගත්ත රාමුව තුලින් නැවතත් අපිට වෙහෙසක් ඇති වෙලා ඉන්නේ කොහොමද? එතන මේ ප්‍රතිපදාව යන කෙනෙක් අන්න සීලයක් නම් රකින්නවා, සීලයක් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. නමුත් අන්න දවසක අර රාමුව කඩලා යන තත්ත්වයක් තමුන් තුල ඇති කරගත යුතුයි. සිහිය නම් සිහිය කැඩෙන්නෙම නැත. අතීත වෙච්ච වැරදි වලට නැවත දුක්වීම වෙහෙස ගැනීමේ තේරුමක් නැත. සිහිය කැඩෙන්නෙම කියලා නැගත් කියලා ගත්තොත් අන්න කවදාවත් අසිහියක් නැත, පව් සියල්ල සමා වුණා කියලා අරගත්තොත් අන්න ඒ පිළිබඳ ගැටලුවක් නැත. අන්න මේ විදිහේ යම් කිසි විදිහක අර හදාගත්ත රාමුව තමුන් විසින්ම මිදහැරීමක් යම් කිසි දවසක් කරන්න ඕන. අන්න ඒක ගැන තමයි ඔය සෝවාන් කෙනෙක් ගැන කියන්නේ. එයා මේ විදිහට පාප කර්ම වැරදි වෙන්න පුළුවන්, මේ විදිහ බරපතල පාප කර්ම හයක් විතරයි එයාට කරන්න බැරි, මේ විදිහ දැඩි ඕලාරික පාප කර්ම හයක් විතරයි එයා තින් නොකරෙන්නේ. අනිත් ඒවා කෙරුණාද එයා ඒක ප්‍රකාශ කළා, එයා ඒක තමන්ගේ හිතට අදිෂ්ඨානයක් අරගෙන එතනින් අතහැරලා දානවා. කයින් වචනින් හිතෙන් යම්කිසි අකුසලයක් වෙනවද ඒක එයා සංගවන්නේ නැහැ. සංගවනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ වටපිටාවට පීකර් බැඳගෙන කියනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට එක්කෝ යම්කිසි කල්යාණ මිත්‍රයෙක් ගාව කියලා නිවැරදි කරගන්නවා. එහෙම නැත්නම් තමුන් තමුන්ට සංගවන්නේ නැතුව, තමුන් තමුන්ට සංගවන එකකුත් තියෙනවානේ ලෝකේ. තියෙන විහිළුම සංගවිල්ල තමයි ඒක. මම මට සංගෝගණ ඉන්නවා, මෙහෙම දේවල් වුණේ නැහැ කියලා. ඒක තමයි ජෝක්ස් අතරින් ලොකුම ජෝක් එක. අන්න තමුන්ට සංගවන්නේ නැතුව තමුන්ගේ හිත තුලින් යම් කිසි අදිෂ්ඨානයක් අරගෙන ඉවරයි. හරි, අනාගතෙ හික්මෙනවා, අනාගතෙත් වැරදි වෙනවා, නැවතත් හික්මෙනවා, නැවතත් හික්මෙනවා කියන අදහස හිතට දරා ගන්න. ඉතින් එන්නේ සෝවාන් කෙනෙක්ගේ සෝතාපට්ටි මෙන්න මේ ජලපහරට නිවැරදිව එළඹිච්ච කෙනෙක්ගේ නිවන දිහාවටම අනිවාර්ය ගමනක් යොමු වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය තමයි අන්න අර රාමුව දැඩි ලෙස අරගන්නේ නැහැ එයා. ඒ රාමුව පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. ඒ රාමුව කඩාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වුණාට මේ රාමුව බිඳිච්ච අවස්ථාවවලදී එයාගේ හිතේ එහෙම ලොකු වෙහෙසක් එන්නේ නැහැ. එයා ඒක තේරුම් අරගෙන නැවතත් අර ගමනේ ඊළඟ මොහොත නැවතත් නැවුම් කියන අදහස ඇති කරගන්නවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න ඒ රාමුව නිසාම වෙහෙසක් අරගෙන අවුරුදු 20,000ක් පැවිදිකම් කළා. අන්න අපාය ගියා කියලා කියයි. දෙයෝ සාකි මෙච්චර කල් මේ පැවිදිකම් කළා, මෙච්චර මේ විදිහට ඉඳලා අවුරුදු 20,000ක් කළා අපාය යනවා නම් ඉතින් ඒක හරිම ශෝකජනක අවස්ථාවක්. ශෝකජනක අවස්ථාවක්. සමහර වෙලාවට අද කාලෙත් එහෙම කට්ටිය හම්බ වෙනවා. මම නම් කියන්නේ මොකද්ද ඒ කට්ටියට? මම මේ විදිහේ ප්‍රතිපදාවක ඇදිලා ඉන්නවා. මොන 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 කරදර බාධක අතරේ හරි මම මේ විදිහට සිවුරක් පොරවගෙන කටයුතු කරනවා. මේ විදිහට කේස් බාගෙන කටයුතු කරනවා. මේ විදිහට යන්න තියෙන ප්‍රතිපදාවක යන උපරිම උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් යකෝ මාවත් අපාය යනවා නම් මේක පුදුම කතන්දරයක් නේ කියන විශ්වාසය තමුන්ට නැත්තම් මෙච්චර මේ ප්‍රතිපදාවක ඉදලා ඉන්න කෙනෙකුත් අපාය යනවා නම් ඉතින් මොකද්ද මේක ඇති වැඩි? ඒක නිසා අන්න අර පසන්න චිත්තයක් පසන්න මනසක් ඇති කරගන්න අපි මේ විදිහට වැඩකට එළඹිච්ච කට්ටිය අපි අර විදිහට මේ කොලයක් හැදුණා කියලා අරගෙන අපාය යන්න උවමනාවක් නැහැ. වෙනුවට විවෘතව යම් කිසි අදහසක් ඇති කරගන්න. වැරද වුණා වුණා හරි අතීතේ ඊළඟ මොහොත නැවුම්. සිහිය තියුණා අතීතේ ඊළඟ මොහොත නැවතත් සිහිය එළඹිච්ච අවස්ථාව වෙන එක විකාරෙන්නේ. සිහිය එළඹිච්ච අවස්ථාවේ තමයි හඬා වැළපෙන්නේ අයියෝ කලින් මොහොත කියලා හඬා වැළපෙන්නේ මොන අවස්ථාවේදී? දන්න සිහිය එළඹිච්ච අවස්ථාවේදී. හරියට අවුරුදු 20,000ක් පැවිදිකම් කළා කොලයක් කැඩිච්ච අවස්ථාව වගේ. තියොන්නෝකයි වැඩේ. ඒක නිසා රාමුව පිළිබඳ කතා බහක තමයි අපි යෙදුනේ. රාමුව හදනවා කඩනවා කියන කතා බහ. එතන මුලින්ම කඩලා පටන් ගන්න කෙනෙක් අර විදිහේ වෙහෙසක් නගාගත්තී. අන ප්‍රතිපදාවකේ දෙන කෙනෙකුත් මේ රාමුව කඩනවටත් වැඩිය කැඩෙන දවසක් මතුවලා එනවා. අන එදාට තමයි නියම පරීක්ෂණේ තියෙන්නේ. එහෙම නැත්තම් අපි ප්‍රතිපදාවේ තවම ඉදිරියට ගිහිල්ලා නැහැ. අර විදිහේ සීලෙ කැඩිච්ච වෙලාවේදී, අසීහි ආපු වෙලාවේදී, වැරදිච්ච වෙලාවේදී, කෙලෙවිච්ච වෙලාවේදී අන්න කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් කොහොමද මගේ ප්‍රතිපදාවේ ධර්ම ඔක්කොම හරියට තියෙන ගන්නම්. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කොහොමත්. අන්න වැරදිච්ච වෙලාවක කල්පනා කරලා බලන්න පුළුවන් අවුරුදු 20,000ක් පැවිදිකම් පුරලත් කොලයක් කැඩීමේ පාප කර්මයක් මට මතුවෙලා ඇයිද කියලා. මේ ජීවිතයේදී දුක් කලවර කරන තැනත්තා තේරුම් ගන්නවා අන්න මොකද්ද කොලේ කැඩුනා එතනින් ඉවරයි ඊළඟ මොහොත නැවුම්. වරදක් සිදු වුණා, බොරුවක් කියවුණා, ඊළඟ මොහොත නැවුම්. ඊළඟ ඉදිරියට බොරු නොකියන්න මට එක්කෙන්න පුළුවන්ද? ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න බේතින් හැදිච්ච ලෙඩක් නිසා වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපි අපිටත් මෙන්න මේ රාමුවක් හැදීම සඳහා සහ කැඩීම සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් පවත්වාගෙන යන ධර්ම දේශනා වැඩසටහනේ අද දින පැවැත්වු ඉතා වටිනා එමෙන්ම නැවත නැවත සිටීමට සුදුසු ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට මේ දෙපා නැමත ගෞරවනීය කෘතඥතාවේ පින්දීමෙන් පුද කරමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. උදේ සභාවට අවස්ථාව දෙනවද?
ප්‍රශ්න අහන්නේ එහෙම ප්‍රශ්න අහන්න කවුරුත් ඉපත් වෙලා නැහැ.
එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නේ. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං.